එතකොට නම් අපි අදත් ටික භාවනා කරන්න ඒක ගැන හිත ඉගෙන ගන්න. ආයෙත් මම කෙටියෙන් ටිකක් මතක් කළොත් අපි මේ භාවනා කරනවා කියලා කියන්නේ අමුතු දෙයක් කරන්න හදනව නෙවෙයි. මේ ලෝකේ පවතින ඇත්තක් කියලා එකක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් අපි දැනගත්තත් නැතත් මේ ලෝකේ පවතින හැමදාම පැවතුන ඇත්තක් කියනවා. ඒකට කියනවා යතහ භූත කියලා. යතහ කියන්නේ යම්සේ, භූත කියන්නේ ඌ. යම්සේ ඌද යම්සේ පවතීද එසේ ඇත්ත ඇති කියලා ධර්මතාවයක් තියෙනවා. රූපය කියලා ලෝකය කියනකොට පංච උපාදානස්කන්ධ ලෝකය. ඒ කියන්නේ එහෙනම් තවත් ලෝක තියෙනවද කියලා හිතේ. පංච උපාදානස්කන්ධය නොදන්නකොට තවත් බොහෝ ලෝක තියෙයි. එතකොට නමුත් කොතනද දැස්සත් අන්තිමට පංච උපාදානස්කන්ධ ලෝකයක් තියෙන්නේ. ඒ ලෝකයේ ඇත්ත ඇති ඇති නොදන්නාකම නොදකිනකම නිසා තව පැත්තකින් ගත්තොත් අපි රූපී ඇත්ත ඇති ඇති නොදන්නාකම නිසා නොදකිනකම නිසා වැරදි දැකීමක් ඇති වෙලා තියෙනවා. ඒ වැරදි දැකීමේ තියෙන දෝෂය තමයි ඒ වැරදි දැකීම ඇති කරන්නේ ඇලීම, බැඳීම, ගැටීම කියන මේ කෙලෙස් ධර්ම ඇති කරනවා. ඇලීම, බැඳීම කියන කෙලෙස් ධර්ම අපි තුල ඇති වුණාම තියෙන දෝෂය තමයි ඒ කෙලෙස් ඇති කරගන්න තිබුණු හේතුයේ කිස්කන්ධ ටික බෙදලා ගියාට ඒක අපේ මනසෙම ආවරණයක් වෙලා සිතුවිලි වශයෙන් මනස තුලම රැව් පිළිකර දෙනවා. බහුවය කියලා කියන්නේ පිට කොහෙවත් තියෙන එකක් නෙමෙයි. අපි තියනවා කියලා ගත්ත නිමිති ටික නැවත නැවත හිතන්නේ. අපි කියමු සත්‍ය කියන චෛත්‍යකයේ ස්වභාවය තමයි අරමුණු හිතන කම. සිහිය කියන එක තමයි මනසට තියෙන පිහිට. හිතට තියෙන රැකවරණය. හිත කියන එක පවතින්නේ. මේ සත්‍ය කියන චෛත්‍යකයෙන් කරන්නේ අර තමන් තදින් තියනවා ඇදිල කැමැත්ත අකමැත්ත ඇතිවෙච්ච අරමුණු හැම වෙලාවෙම හිතන එක. එතකොට ඒක හිතනවා දැනගන්නවා, හිතනවා දැනගන්නවා. ඔන්න ඕකට කියනවා අපි භවය කියලා. ඈ තණ්හා උපාදාන වශයෙන් පැවතුනොත් තියෙන දෝෂය තමයි භවය පිටනවා. භවය කියන්නේ අපේ මනසෙම මෙහෙම දේවල් තියෙනවා, මෙහෙම අය ඉන්නවා කියන හැඟීම අපේ මනසේ අත්හැරලා යන්නේ. එතකොට මේ ටික ඇති කරගන්න හේතු වෙච්ච ස්කන්ධ ටික ඇත්ත ඇත්ත ප්‍රවෘතුන් ටික දිදිලා බොහෝ කල බොහෝ වෙලා නමුත් අර ගතිය නැති වෙන්නේම නැහැ. ඊට පස්සේ ඒ අරමුණ සිහි කරනකොට ඒ ඇලීම, ඒ බැඳීම, ඒ අකමැත්ත, ඒ ගති ටික එහෙම මේ සිතේ ඉඳලා තියෙනවා. එතකොට අපි ඔය ගති ටිකෙන් යමක් අරගෙන සිහි කළා. ඒ තරම තමයි ආයෙත් මේ පංචායතනේ උපද්දවා ගන්න. අපි ආපහු බලනවා අහනවා කියලා කියන්නේ මේ මනසේ තියෙන ටික උදව් කරගන්න. ඔබට අපි මේ ජාතිය දෙආකාරකින් හඳුන්වනවා, ක්ෂණික සහ ප්‍රතිසන්දි කියලා. අපි කියමු දැන් ඔගොල්ලෝ ගෙදර ඉඳලා මෙතෙන්ට ආවහම හැම වෙලාවෙම අතීතයේ තමයි අනාගතයේ බවට පත් වෙන්නේ. කර්මය තමයි විපාක වෙන්නේ. දැන් මෙතෙන්ට සාපේක්ෂව ඔගොල්ලෝ ගෙදර කියලා හිතනවා කියන්නකො ඔය හිතන ටික ඇහෙන් දකින වෙලාවේදී ඇත් ඉදිරිපිටට ආවේ ඇත්තටම සතර මහා ධාතුන්ගෙන් හැදුණු චිත්තජයසික ටික නිසා හැදුණු ඒ වෙලාවට විද්‍යමාන වූ සැබෑ ස්වභාවයෙන් යුක්ත ස්කන්ධ ටික. ඒ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා අපි ඒකට නැඹුරු වෙලා තදින් අල්ලගෙන හිටියාම ඒ ටික අතහැරනකොට අර අල්ලගත්ත ගැම්ම හිතේ ඒක නැති වෙනවා. ඒක එහෙමම තියෙනවා. දැන් මෙතෙන්ට ආවහම ඔයගොල්ලෝගේ හිතේ තියෙන මනස තියෙන ගතිය තමයි ඔයගොල්ලන්ට සිහි කරන්න පුළුවන්. ඔය ස්වභාවයෙන් කියන භවය කියන්නේ. දැන් මෙතෙන්ට සාපේක්ෂව ඔයගොල්ලන්ට මුතුන්ට ගෙදර ඉඳන් ආපික අතීතේ. ඊට පස්සේ ඒ නිමිත්තම අනිත් ප්‍රතහරු ඔයගොල්ලන්ට අනාගතය කියන එක කදන්නේ ආපහු ගෙදර යන්න කියලා. අපි ආපු පැත්තට කියනවා කර්මය කියලා. දැන් තේ දැකලා ඒක ගැන මතක තියෙන පැත්තට කියනවා කර්මය කියලා. ඒක බලන්න අපහු යනකොට යන පැත්තට කියනවා විපාක කියලා. එතකොට දැන් අපිට අවශ්‍යම කටයුත්තක් තිබුණොත් මොන වෙලාවට වුණත් මෙතන මොන තරම් වැඩ තිබුණත් හදිස්සියක් වුණත් අපි නොයන්නේ යනවලු. ඔය විදිහටම මේ වගේ අපිට ආපහු යන්න නිමිති තිබුණොත් අපි ඉතුරු කළා නම් ඇවිල්ලා තියෙන්නේ නොයා ඉන්න බෑ. එතකොට මරණාසන්න මොහොතේදී ඔය වගේ තියනවා කියලා නිමිත්තක් හැදුනහම ඒක අනිත් පැත්තට හැරෙනවා තියෙන එකට යන්න. ඒ යෑමමයි අපිට ප්‍රතිසන්දිය වෙන්නේ ආපහු මේකයි යන්න බැරි වෙනකොට මනෝමයම සිත රස ගන්න ඊට යනවා. එතෙන් තමයි වෙන්නේ. ඒ වගේම රූපයකට තමයි හිත රස ගන්න. ඉතින් මෙතනදී ඔය තදින් කියන්නේ මේ උපාදාන වෙන ගතිය කියන්නේ භවය කියන එක පිළිතන්නේ. ඒ කියන්නේ දැකපු අහපු දේවල් අපේ මනසේ ඇති බවට පිළිතන කම තියෙන්නේ. ඒකට කියනවා භවය කියලා. ඒක පිළිතන්නේ උපාදාන වෙන නිසා. උපාදානය කියනකොට අපි දකින්න ඕනේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තති. ඒ කියන්නේ දකින්හනදී අරමුණු වල අභිනන්දති සතුට වෙයි නම් හෝ සතුට භවයේ ಗುಣ ටිකක් කියයි නම් ඕ හරි ලස්සන රූපයක් හරිම ප්‍රියජනකයි කියලා අපි සතුට වැඩිකමට සමත් ප්‍රකාශ කරනවා. අභිවදති ඒත් අජ්ජෝසාය තිත්තති දැසගෙන පවතිනහ පෙනෙන තියෙන දේ මෙහෙ තියෙන දේ බලන්නේ කියලා මෙහෙම ඇස් දල්වල මෙහෙ තියෙන දේ බැලුවා නම් ඇති පුතෝන විඥානේ පිළිතන්ද ඔක අපි පුළුවන්කම තිබුණ දයන් දවසකදී කරමු බලන්න චේතනා කියලා සූත්‍රයක් තියෙයි. චේතනා සූත්‍රේ හරි වටි. එතකොට මෙහෙම බැලුවා නම් ඇති මේ උපාදාන කරගෙන අසුරු කරගෙන ඉන්නේ. ඔන්න ඔහොම තිබුණාම තියෙන දෝෂේ තමයි මේ ඇහැ බින්දලා යනවා, රූපේ බින්දලා යනවා, මේ චක්කු විඥානේ නිරුද්ධ වෙලා යනවා. නමුත් ගත්ත නිමිත්තේ හේමම පිටිනවා උපාදාන පත්‍ය බව. එහෙම උපාදානයට හේතුව මෙහෙම මේවා සතුටු වෙන්නේ හෝ ಗುಣ කියන්නේ හෝ මෙහෙම මේවට බැසගෙන ඉන්නේ මෙහි තියෙන වේදනාවට තියෙන තණ්හාව නිසා, විඳින්න තියෙන කැමැත්ත නිසා. එතකොට මේ ඒ වේදනාවට ඇති කැමැත්ත තියෙන්නේ වේදනාවේ අනිත්‍යතාවය අපි දන්නේ නැති හින්දා. වේදනාවේ අනිත්‍යතාවය දන්නේ නැත්තේ වේදනාව ඇති උනේ ස්පර්ශය නිසා කියලා දන්නේ නැතිකම හින්දා. අර අපි කිව්වේ කවදාවත් අර වත්තිගානේ ඔය මාළු වෙන්ජන ටික තියාගෙන ඒකෙන් වත් කටක් කාලා අපිට දැන් වමනේ ටික හැපිලා දැන් මේ සැපේ එන්නේ. අපි මේ සැප වේදනාව එන්නේ මේ ස්පර්ශය නිසායි මේ සැප වේදනාව එන්නේ. ස්පර්ශය නැති වෙනකොට මේ සැපය නැති වෙනවා කියන එක කවදාවත් අපිට පේන්නේ නැහැ. මේ හපන ගානේ අපි මෙහෙ බලාගෙන නම් ඉන්නේ. අපිට හිතන්නේ මේ බාහිර තියෙන දේ සැපේ වෙනවා කියලා. මේ ස්පර්ශය කලකිරෙන්නේ නැහැ. මේ වේදනාවේ අනිත්‍ය පේන්නේ නැහැ. අපි මේ රූපේ මිදුණු දවසකටයි ස්පර්ශය කියන තැනට අපේ මනස එන්නේ. ඒකයි ස්පර්ශය අනිත්‍ය දැක්කොත් තමයි වේදනාවේ අනිත්‍ය දකින්න වෙන්නේ. ඊට පස්සේ ස්පර්ශයක් වෙනවා කියන කාරණාව දැනගන්න නම් අපිට ඇහැකන දිවනාසය ශරීරය කියන ආයතන ටිකේ ඇත්ත දකින්න වෙනවා. ආයතන ටික දකින්න නම් මේ ආයතන ටික හැදලා තියෙන නාම රූප නිසායි කියලා ඒ ටික දකින්න වෙනවා. නාම රූප දකින්න නම් විඥානේ වැසගත් හැටි දකින්න වෙනවා. විඥානේ වැසගත් හේතුව හැටියට දකින්න නම් පෙර මේ විදිහම කර්ම භවයේ ඔය අද වගේම භවයේ හදාගත්ත එකයි මෙතෙන්ට ඇති වෙන්නේ හේතුව කියන එක. ඒකට හේතුව මේක පෙර ඇත්ත නොදන්න තමයි කියලා උත්තර ටිකක් එනවා. එතකොට අද අපිට ඉස්සෙල්ලාම ඇහැට පෙනෙන තැනක ඇත්ත ඇති හැටි නොදකින්න කම තියෙන තැනට ඇවිල්ලා හැපෙනවා. ඇත්ත ඇති හැටි නොදකින්නකොට වැරදි දැකීමක් ඇති කරගත්තොත් කල්පනා කළ සත්‍ය පුද්ගලයෙක් කියලා ඊට පස්සේ ඒ කල්පනා කරපු දේ බලන විදිහට චිත්තචෛතසික උපදින අපි චක්කු විඥාන කියලා කියන්නේ. අපි මේ කල්පනා කරගත්ත දේ නැත්නම් දරුව දිහා බලන්නයි ඊට පස්සේ ඇහැ යොමු කරන්නේ. ඒකයි අන්තිමට අපිට මේ ඇහැ උපදවා ගන්නෙ කර්ම නිමිත්තක් තියාගෙන. දැන් අපි කිව්වේ දැකලා ඇහැට දකින දේ පිරිසිඳ නොදන්නාකම නිසායි ඔගලන්ට දැන් ගෙදර තියනවා කියන දැන් මේ කර්ම නිමිත්තක් තියෙන්නේ. දැන් ඕගොල්ලෝ මෙහි ඉඳන් යන්නේ ගෙදර බලන්නයි කියන අදහසින් නා. දැන් මේ ඇහැ උපදින්න කලින්ම ඔගලන්ට නිමිත්තක් තියෙනවා. එතකොට ඇහැට රූපේ ගැටලේ චක්කු විඤ්ඤාණය ඉදිරියට පේනවා කියන ටික එනකොට වෙන එකක් එන්නේ ඉඳ නැහැ. කලමයි ඔයගලට gedara තියනවා කියන අදහසින්මයි යන්නේ හින්ද. ඒකයි ඒ කර්මය තිබුණොත් ඊට අනුවම විපාකය. දැන් ඔයගලන්ට ගේ දකින්නවා කියන තැනකින් මේ විපාකෙ විඳින්න වෙලා තියෙනවා මිසක. එතකොට දැන් gedetta තියෙනවා කැමැත්ත තියෙනවා මේක gedarai කියලා අරමුණක නැඹුරු වෙනවා කියන ගැටි වෙන් කරන්න බෑ උතන්දී. ඔහෙන් වෙන් කරන්න බෑ. ඊට පස්සේ ආපහු ඔගොල්ලෝ යනකොට ආයෙත් ගේ තියනවා කියන තැනකින් ආයෙත් නිමිත්ත හිටිනවා. එතකොට මේ වැරද්ද හැමදාම හැම අරමුණක් ගානෙම වෙනවා කිස්. ඉතින් ඒකට තියෙන දේ තමයි මේ ඇත්ත ඇති හැටි දකින්නවා කියන ටික අපිට එන්න ඕනේ. මේක ඉතින් දැන් කෙලවරක් නෑ, එකම චක්‍රයක්නේ තියෙන්නේ. ඊට පස්සේ යම් දවසකදී හරි ආපහු gedara dakinawa kiyana tana hamba wedi. Mehema dan chakraya gedara onna ættanu dakka nisa nimittak hadagena aayeth gedara balanna gihilla gedara kiyana eken bandilla bandilla gedara kiyana nimitta hadaganwa hadagena aayeth yanawa oka rawuma. Kohoma yaddi kawadama hari dawasaka api gedara dakinawa kiyana mattama tiyena tana එතන ඇහැ ගැන රූපය ගැන චක්කු විඥානය ගැන එයින් උපදින ධර්මතා ටික පිරිසිඳ දකින්න දවසක් ඇවිල්ලා ඒකේ නොයැලෙන නොගැටෙන මට්ටමක් හැදුනොත් විතරයි අපි ඒ අරමුණේ ඇලෙන්නේ වැදෙන්නේ නැත්තේ. එහෙම උනොතුනේ කෙලෙස් ටික නැති උනොතුනේ ඒ කියන්නේ තණ්හා උපාදාන නැති උනොතුනේ භවය නැත්තේ. ඒ කියන්නේ දැකපු දේ ඉතුරු නැතුව නැති වෙනවා කියන හැඟීම අපිට තේරෙන්නේ දැකුකක තියනවා නෙමෙයි කියන තියනවා කියන ගැටිය අපේ මනසෙන් අතහැරෙන්නේ ඒ හම්බ වෙන වෙලාවේදී ඒ අරමුණට. ඒකේ සතුට වෙන්නේ නැත්නම් ಗುಣ කියන්නේ නැත්නම් ඒකට බැසගෙන සිටින මනසක් නැති වුනොත් විතරමමයි මේ අරමුණේ නිමිති හිටින් නැත්තේ. එතකොට මේ පේන අරමුණේ සතුට නොවෙන්න, ಗುಣ නොකියන්න, බැසගෙන නොසිටින්න පුළුවන්කමක් නැහැ. මේ පේන අරමුණ ගයක් හැටියට, ධර්මයක් හැටියට, යාන වාහන ඉදකඩමක් හිතිත දකිනතා ඔක නවත්තන්න බෑ. ඒ නිසා මෙතන තියෙන ඇත්ත ඇති හැටි ඉස්සෙල්ලා දකින්නම ඕනේ. ඒකට තමයි දැන් මේ ලෝකේ හැදලා තියෙන ඇත්ත ඇති හැටි දකින්න නෙමෙයි. වැරදි දැකීම ඇති වුණාට පස්සේ වැරදි දැකීම උඩම යනවා චක්‍රේ. ආයේ හැමදාම ඇත්ත නොදකින්නවා කියන එක පළවෙනි වතාවට විතරයි වෙන්නේ. පළවෙනි වතාවේ ඇත්ත නොදකින්නවා කියලා ධර්මයක් දැක්ක කියන තැනට ආවහම දරුව කියන තැනට ආවට පස්සේ දරුව දිහා බලන විදිහටයි දැන් පංච විඥානය උපදින්නේ. දරුවට කැමැත්තයි, දරුව හොඳයි කියන තැනකින් තමයි ඇලිලා ගැටිලා ධර්මයක් ඉන්නවා කියන තැනකින් තමයි නිමිත්ත තියෙන්නේ. ඒක භවය. ආපහු මොකද කරන්නේ? කර්ම භවය, උප්පත්ති භවය කියලා කියන මේ මනසේ තියෙන පැත්තට කර්ම භවය කියනවා. දරුව බලන්න යන්න ඕනේ කියලා යන පැත්තට උප්පත්ති භවය කියනවා. උප්පත්ති භවයේ තිබෙනවා තමයි ජාතිය කියන එක. ඇහැ රූප චක් විඥාන කියන ටික උපදින්නේ ආයි. උප්පත්ති භවයේ උන ආයි දරුවම පේනවා. ආයි දරුවට කැමති. දැන් අවිද්‍යාවේ කෘත්‍යය කොන්නේ මේක ඇතුළේම කරගෙන ඔක්කොම. එතකොට අවිද්‍යාව මේ නිස්සය ප්‍රතිම උපකාර වෙනවා කියන. එතකොට මේ යම් දවසකදී කොහොම චක්‍රේ වෙද්දි කල්යාණ මිත්‍ර ඇසුරෙන් වෙනම අහලා දැනගන්න ඕන මෙන්න මේ යන රටාව වැරදි. මේක තමයි සංසාර චක්‍රය කියන්නේ. මේකෙ මිදෙන්න ඕනේ දැන් මේ චක්‍රෙන් කියලා. හැබැයි මිදෙන්න මේක එක තැනක් අපි නතර කරලා ගන්න වෙනවා. නතර කරලා කියන්නේ අපිට ඇහැට පේනවා කියන තැන ඇත්ත ඇති හැටි දකින දවසක් ආවා. ඇහැට පේනවා කියන තැන ඇත්ත ඇති හැටි දකින දවසක් ආවොත් එදාට තමයි වැරදි දැකීම කියන එක නැත්තේ. වැරදි දැකීම කියන එක නැති වුණොත් අපි ධර්මයක් දිහා පුද්ගලයෙක් දිහා බලන එක නැති වෙනවා. මොකද මේකේ ක්‍රම දෙකක් තියෙනවා. පෙනෙන එක සහ බලන එක කියලා. පෙනෙන තැන කියන එකට කියනවා සීමා නොකරන ලද මනස කියලා. තේරුණානේ? මේ පුරාණ පෙර විද්‍යාවට විපාකෙටිකේ ලක්ෂණය තමයි පෙනෙන බව. පෙනෙනකොට පෙනෙන දේ තුල තාම අපිට ගැළවෙන්න ඉඩ තියෙනවා. ඇලිලා තාම බැඳිලා නැහැ. ඒ කියන්නේ දැන් අපිට පොදු කිසියම් වස්තුවකට සිත සීමා කරන්නේ නැතුව අපි මෙහෙම බැලුවොත් ඔයගලන්ට කිසිම එක දෙයකට සීමා නොකළු රාග දේශ දෙක කල් වශයෙන් හිත පවත්වන්න පුළුවන් ද කියලා බලන්න. බෑ. මේකට කියනවා දැන් ඔන්න වර්ණ කර්මටි විපාක හම් වශයෙන් හම් වෙනකොට පෙළෙනකොට ඇහැ රූප චක්කු විඥානයේ ලක්ෂණය තමයි මොකද්ද? සීමා නොකරන gati උනො සීමා නොකරන ලාද gati තියෙන මට්ටමට තීදි තමයි මේක විනාශ කරගන්න පුළුවන්කම තියන්නේ අපිට. තේරෙනවා නේද? එතකොට දැන් මේ විපාක ටිකට පුරාණ කර්මයට විපාක පුරාණ කර්මය කියන මේ දෙච්චලක වෙනවා. අපි ප්‍රතිසන්දියට පුරාණ කර්මය කියලා ගත්තා වගේම මේ අරමුණ මේටි ඉස්සෙල්ල නොදක නොදන්නා කම නිසා කර්ම නිමිත්ත උපදවාගෙන දැන් බලන් ඩාවා කියන කමට පෙනෙන ටික පුරාණ කර්මය කියලා තරකට එනවා මේ දෙච්චලක. පරිසවාදී කරකේ හැම වෙලේම කර්මයට විපාක හැටියට අලුතෙන් කර්ම නොවන විදිහට බේරගන්න පුළුවන් මට්ටම තියෙන ටික හඳුනගන්න ඇහැට පෙනෙනකොට සීමා නොකරන ලද මනසකින් පෙනෙන මට්ටම. ඇහැ රූප චක්කු විඤ්ඤාණය තිබුණත් මේක තාම ගොඩ යන්න පුළුවන් මට්ටමේ තියෙන. ඔතනදී මනසේ ඇත්ත ඉදිරිපත් කරගන්න පුළුවන් මට්ටම මෙතන තියෙනවා. ඒ කියන්නේ සිහි නුවණට තව ඉඩ තියෙනවා. සිහි නුවණ අපි ගව නැතිකම හින්දා, දිනු නැතිකම හින්දා මෙතෙන්ට දැසගෙන නැහැ. ඇත්ත සිහි නුවණට ඉඩ තියෙයි. එතකොට සීමා නොකරන ලද මනස කියලා මේකට කියන්නේ. අරමුණකට සීමා කළා නැහැ. ඔන්න මේ මට්ටමේදී අපිට සිහි නුවණට ඉඩ තියෙනවා. මෙතන තියෙන්නේ වර්ණ සටහනක් නේද කියලා බලන්නකො. අපි දකින්න පෙර තිබ්බ නෙමේ, දැක්කන් පස්සේ තියෙන නෙමේ අවස්ථාවට උපදවගෙන බලන්නේ කියන කාරණාව හෝ, එහෙන් බලන නිසා මෙහෙම පේනවා කියන කාරණාව හෝ කියලා මේ හැමතැනකම තින්නේ සතර මහා ධාතු නිසා පහළ වෙන රූපයක් නේද කියලා දකින්න මට්ටමට ඉන්න තියෙයි. තාම බැරුව ඇති. නමුත් එහෙම තැනකට මේක ඉඳ තියෙනවා. නමුත් ඔය ඇත්ත දැන් සීමා නොකරන ලද මනසක් හම් වෙන වෙලාවේදී එතන පවතින ඇත්ත පෙනෙනවා කියන සිද්ධිය ඇත්ත නොදන්නාකම නිසා අපි මේ පෙනෙන දේ එක දෙයක් හෝ මොනවා හරි අරබය බිත්තියක් මනසේ කියලා හිතනවා. හිතලා ඊට පස්සේ මිනිස්සයා බලන්න කියලා යොමු කරනකොට ඇහැ පෞද්ගලිකයි. පොදු වෙලා. දැන් කෙලින්ම මිනිස්සෙක්මයි පේන්නේ. දැන් ආයෙත් ඇහැ රූප චක්කු විඥානේ ටික ඉපදිලා හැබැයි විඥාන නාමක සලායතන පස්ස වේදනා කියලා මේ ටික දැන් මේ කර්මයක විපාකයක් හැටියට. ඉස්සෙල්ලා පොදු එකේම ටිකට මම මිනිස්සයා කියලා හිතලා, දරුවා කියලා හිතලා මගේ හිතීමට අනුව දැන් මේ බලලා තියෙන්නේ. දැන් මේ පේනකොට දරුව ඒකයි අභිනන්දති අභිවදති අජ්ජෝසහය චිත්තටි කියන ටික ඔකේ තියෙනවා. දැන් ඉතින් දරුවා කියලා බලුවහම මේ අදහසින් බලුවහම ආයි දරු තණ්හාව නැති කරන්න බෑ. මේ විපාකයක් එක්කම තණ්හාව උපාදන්නේ ඊදිලම. ওই ටිකේ තියෙන දේ තමයි දරුවා තියෙනවා කියන තැනකින් ඉන්නවා කියන තැනකින් අපිට ආයි කර්ම නිමිත්තක් තියෙනවා. ඔන්න මානසික කර්ම නිමිත්තට කියනවා උපපත්ති භවය කියලා. දැකුත් පැත්තට දරුවා බලන්න ඕනේ කියන පැත්තකට යනකොට මේ දරුවා දැකුපත්ති ගැන මතකෙට කියනවා කර්ම නිමිත්ත කියලා. දරුවා බලන්න යන්න ඕනේ කියලා හිතාගෙන යන පැත්තට කියනවා උපපත්ති භවය කියලා. දිහාම ඇහැ රූප චක්කු විඤ්ඤාණය උපදිනකොට ජාති. ආයෙත් ඇහැට රූප වෙනකොට දරුවා කියලා විතරක් නෙමෙයි පොදු මනසකින් පේන්නේ. ආයෙත් ආයෙත් පොදු මනසකින් පේනකොට ආයෙත් අවිද්‍යාවෙන් ඇත්ත සත්පුරුෂයන්ෙන් හම්බෙච්ච ඇත්ත උත්ෙන් අපි ඉදිරිපත් වෙන්නේ නැත්තම් අවිද්‍යාවේ සාස්ත්‍රය කියන්නේ දරුවා කියන අදහසම ඉදිරිපත් වෙනවා කර්මන්නේ. ඊට පස්සේ ඒ අදහසින් ආයෙත් දරුවා දිහායි බලන්නේ අපි කියලා ආයෙත් පොදු වෙනවා. හැම වෙලාවෙදිම මේ විපාකයේදී ඒ කියන්නේ අතීත විපාකයේ කර්මයේ විපාක හැටියට හම් වෙනකොට පොදු මනස හම් වෙන්නේ. වර්තමාන කර්මවලදී ස්වභාවය තමයි දැන් සිතින් කියින් කියින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මට දරුවා ගැන හිතන්න හරි කියන්න හරි කරන්න හරි පුළුවන් වෙන්නේ දරුවා කියලා මෙහෙම බැලුවම අල්ලගත්තාම. මම මේ පොදු මනසේ ඉන්නකොට මට හිතින් කියින් කියින් කරුවාම ඒක මනෝමය වචන ටිකක් මිසක පෙනෙන දේ අල්ලගෙන සිතින් කියින් කියින් කරන්න බැහැ. තේරුණේ අපි දැන් ඇහැට පෙනෙන කොමන හරි දෙයක් මේ වටාපත ගැන කියනවා නම් හිතනවා නම් මේක හරි අරමුණ මේක පොදු කළොමද මෙහෙම පොදු මනසකින් තියාගෙන වටාපත කියලා මම හිතනවා නම් දැන් මේ මගේ මනසේ තියෙන එකකට හිතන්නේ එහෙනම් තේරුණේ ඉතින් ඔහොම සිද්ධියක් තියෙනවා එතකොට මේ පොදු මනසේ න එක හම් වෙනකොට මෙතන තියෙන ඇත්ත ඉදිරිපත් වෙන විදිහට අපි ඇතුලේ හදලා තියෙන ඕනේ මේ ටික. එතකොටයි ආශ්‍රව ටිකට මෙහෙම පුද්ගලයෙක් මිනිසෙක් කියලා සිහි කළා ඒකෙන් බලන මිම්ම ඇහැදෙන්නේ නැති වෙන්නේ. පොදු මනස ගාවට එනකොට යමකට පෞද්ගලික නොවි ධර්මතාවයේ සිහි වෙන ටික හදලා තියෙන ඕනේ. හදලා නොතිබුණු චක්‍රේ නවත්තන්න බැහැ. පොදු මනස එනකොට ඕකෙන් එකක් දෙකක් ආරම්භය සිහි කරගන්නවා සිහි කරගෙන ඒ අදහසින් බලනවා ඔන්න ඕක තමයි වර්තමාන කර්මිත විපාක. ඒ කියන්නේ අපි කියමු ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක කියලා කතා කරනකොට ඔය පොදු මනසට තමයි හැම වෙලේම ප්‍රතිසන්දි විපාක කියන වර්තම අපිට හම් වෙන්නේ. ඒකේ ලක්ෂණය තමයි බාහිරයේ ඉඳලා ඇතුළට එනවා. පේනවා මිසක බලනවා නෙමෙයි. ඊට පස්සේ බලන හැම වෙලාවකම අපිට නව කර්ම. ඒ කියන්නේ බලන සිතන කර්මයට විපාකයක් ඒ විපාකයේ කර්ම වෙනවමයි අපිට. කියන කාරණාව නවත්තන්න බැහැ. ඒ බලපු දේ තමයි අපිට නිමිත්ත විදිහට හිතෙන්නේ. එතකොට අපිට පෙනෙනකොට විත්තේ දිට්ඨ මතන් පෙනීම පෙනීම කමනක් වුණා. පේනවා. පෙනෙන දේ තුල රැවටිලක් නැහැ ඇලෙන්නේ බැඳෙන්නේ නැහැ ඒක විඳින්න කියන්නේ පෙනෙනවා කියන එක විපාකයක් බලනවා කියන එක විඳින එකක් අපි මේ විපාකයේ විඳින්න ගියොත් අපි අවු වෙනවා ඒ කියන්නේ මේ පෙනෙන දේට දහුවා කියලා හරි ගේ රත්තරන් කියලා හරි හිතලා ඒක විඳින්න තමයි අපි තණ්හාවට තමයි මේ බැස ගන්න ඒ මොකද අපි දැන් ඔය අවුරුදු සෝල්ටේම උපනිෂ්කේම කරන්න තියෙන්නේ අත්පය වැදලා වයිසිකිය කනදුන් කන්න පුළුවන්ද අමාරු වෙනේ ඇටිලා අමාරු වෙන හේත පද කරගෙන මෙහෙත් පද කරගෙන නමුත් අතට දුන්නොත් අල්ලගෙන කටු දෙකට කන්න පුළුවන් ඒ වගේ අරමුණක් අල්ලගත්තොත් ඒක කනවා කියන එක ඒක විදිනවා කියන එක අමාරු නෑ අල්ලගත්තේ නැත්තම් විදිනවා කියන එකක් බෑ පොදු මනස කියන්නේ හරියට අතපය වැදලා වරණ ගිරියක් දුන්නා වගේ එකක්. ඒ කියන්නේ විඳින්න හිම බෑ ඒක ලේසියට. නමුත් අපි යමක් දිහා මෙහෙම වටාසත කියලා බැලුවා කියන දැන් මේ අතට බනස් ගිරියක් දුන්නා වගේ අල්ලගත්තා. හිත යමකට සීමා කළොත් හොඳට පරිස්සම් වෙන්න හිත යමකට සීමා කළොත් ඒක අල්ලගන්න විඳින්න පල්ලවෙනිම අධීර. ඔයගලන්ට පුළුවන් නම් හැම වෙලාවකම උපාය මේ පොදු මනස හුරු කරන්න පොදු මනස කියලා ඔකට ගන්නකෝ සීමානුකරණ මද මනස එහෙන් මොනවට හරි සිහි වෙනකොට ආමේ හොතට කෙලෙස් වශයෙන් හැසිරෙන්න පුළුවන් සීමාවට දැන් ඇවිල්ලා මාර්යාගේ විශේෂයට ඇවිල්ලා කියලා හොඳට දකින්න අර සීමා නොකරනද මනසින් හැම වෙලාවෙම වටපිට බලන්න පුරු වෙන්න මේ වටපිටාව බලන මට රාගදේශ නොකමනේවා කියන අදහසින් මෙහෙම බලන්න බැලුවට දෝෂයක් නැහැ. බුදුරජාණන් වහන්සේ විශාල මහනුවර ආපහුරලා බලන්න මේ විශාල මහනුවර හරි ලස්සනයි කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම තිබ්බා කියලා හිතින්ද නිමිති නැහැ. නිමිති කියන්නේ තාම අපේ රාග කෙලෙස් හින්දා තියෙනවා. නමුත් තියෙන මට්ටම ටික ටික අඩු වෙනවා. කනට ඇහෙනකොට බාහිරයේ හින්දලා ඇතුල් පැත්තට ඇහෙන ගතියේදී සීමා නොකරන ලද මනසක් තියෙනවා. නමුත් අපි අහවල් ගායකයෙකුගේ සද්ද කියලා අපි හිතලා අහනවනේ. එතකොට හොඳට විඳින්න පුළුවන්. අන්න ඒක තමයි භයානක. අලුතෙන් කාරම. එතකොට ගඳ සුවඳ ඕන තරම් දැනෙන්න පුළුවන්. බාහිරත්ම ඇතුළට එන්න පුළුවන්. සීමා නොකරන ලද මනස පුරාණ කර්මයට විපාක. ඒ එතෙන්ට එකතු වෙන්න ඕනේ ඔය ඇත්ත, ඔය අතරට. එතකොට තමයි අපි ආපහු නැඹුරුනොත් තමයි දුගඳයි කියලා ගැටෙන්නේ හෝ සුවඳයි කියලා ඇලෙන්නේ ආපහු ගිය මනසකටයි ඇලෙන්න ගැටෙන්න පුළුවන්. පොදු මනසේ ඒකයි අපි දක්ෂ නැත්තම් ඉන්න බෑ අපිට. මේ කාන්දම වගේ කියලා කියන්නේ කාමේ එනකොට බහල ගැටිලා ඉවරයි අපි. මොකද ඒ ආපහු ගිහිල්ලා. එතකොට රසක් දැනෙනවා. රස දැනෙනවා කියන එක පොදු මනස. ලුණු රසයි, අඹුල් රසයි කියලා කියන්නේ අපි ආපහු ගිහිල්ලා මේ තියෙන. කයට ස්පර්ශයක් ගැටෙන්න පුළුවන්. මේක සපයි මේක හරි හොඳයි කියලා මේ අල්ල ගන්නවා කියන්නේ හොඳට බලන්න ඒ දැනෙන ස්පර්ශයේ සපහරි දුක්හරි වශයෙන් ආපහු ගිහිල්ලා තියෙන. සිතට දේවල් සිහි වෙනවා. ඒක සිහි වෙන්නේ. ගෙදර මතක් වුණා, දරුවා මතක් වුණා කියලා කියන්නේ සිහි වෙන දේෙන් එකක් අල්ලගෙන ආපහු ගිහිල්ලා. මේ ස්පර්ශ ආයතන හයම ඇතුළට එද්දී ඕගොල්ලෝ ඒ වාරේ එළියට යන්න එපා. ඇහැ එළියට දාන්න එපා. කන නාසය දිව ශරීරේ ඔය එළියට දාන්න එපා. එතකොට මේ අර බුදුහාමුදුරුවෝ දවසක් කතාවක් කියන්නේ නුඹලට මම පෙර වූවා කියමි කියලා එක්තරා දවසක් ගංගානම් ගඟේ උඩහා ඉඳලා තිබෙත් එනවා. ඊට පස්සේ පහත හරි ඉඳලා නරියකුත් එනවා. දුර ඉඳලාම නරිය දැක්කා, ඉබ්බා එන බව, ඉබ්බා දැක්කා නරිය එන බව. නරිය දැක්කා නරිය හිතනවා ඉබ්බෙක් එනවා. උඹ ළඟට වරෙන් අතක් හෝ කඩාගෙන කනවා, කකුලක් හෝ කඩාගෙන කනවා, ඔළුව හෝ කඩාගෙන කනවා කියලා දැන් නරිය හිතනවා. ඉබ්බක් දැක්ක නරිය ආ පහතෙන්ද නරියෙක් එනවා. ඕක දැන් හිතන්න ඇති මගේ අත හෝ කඩාගෙන කනද, කකුල හෝ කඩාගෙන කනද, ඔළුව හෝ කඩාගෙන කනද වරෙන් කියලා දැන් ළඟට ආවා. ඇවිල්ලා කිට්ටු වෙනකොට මොකද කරන්නේ? ඉබ්බා කකුල් දෙකයි අත් දෙකයි ඔළුවයි කියන කෑලි පහක් ටක් ගාලා කට්ටුවට උඩට ගත්තා. නරුද දැන් නරියා මොකද කරන්නේ? ශබ්ද නැතුව ළඟටලා ඉන්න කොයි වෙලාවක හරි ඔළුව හොදාපන් කඩාගෙන කනවා, අත හොදාපන් කඩාගෙන කනවා, කකුල් හොදාපන් කඩාගෙන කනවා කියලා. ඉබ්බා හිතනවා මෝ දැන් හිතාගෙන නැති ඔළුව හොදෙන්නත් කඩාගෙන කනද, කකුල හොදෙන්නත් කඩාගෙන කනද, අත හොදාගෙන දැම්මත් කඩාගෙන කනද, මම නම් එකක් අත එළියට දාන්නේ කියලා එතෙන්ට වෙලා ශබ්ද නැතුව හිටියා. දැන් නරියත් ඇය ගානක් හිටියා, ඉබ්බත් ඇය ගානක් හිටියා. බලාගෙන ඉඳලා ඉඳලා ඉබ්බ නෙමෙයි එකංගියක්වත් එළියට දාන්නේ බලාගෙන ඉඳලා බැරිම දැන් නරිය ගියා යන්න. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි, මේ නරිය වගේ තමයි පවිතු මාරයා, ඉබ්බ වගේ තමයි මේ පුද්ගලයා යෝගාවචරය, ඉබ්බගේ කෑලි පහ වගේ තමයි කකුල් දෙකයි අත් දෙකයි උළුවයි කෑලි පහ වගේ තමයි ඇහැ කන දිවනාසය ශරීරය. මේ ටික එළියට දාන්න එපා. කුම්බෝ අංගානි සකේ කපලේ සමෝධම් පික්කු මනෝවිතක්කි, මනෝවිතර්ක ටික හඟුන ගන්න විතරයි තියෙන්නේ. සිහි කළා මෙහෙම බලන ගතිය තබා ගන්න එපා, හකුලවා ගන්න එක. හරිද? මේ කෑලි පහ එළියට දාන්න එපා, ඇහැ එළියට දාන්න එපා. ඇහැ එළියට දැම්ම කියන්නේ මොකද්ද? ඇහෙන් මෙහෙම කළ යමක් බලන්න අපි හැදුවනම් ඇහැ එළියට දාන්න. ඇහැයි හොඳට තබා ගන්න. ඇහැ එළියට දැම්මොත් නරියා කකුල හරි ඔළුව හරි එළියට දැම්ම නම් මොකද වෙන්නේ? මේ ඉබ්බ කකුල හරි ඔළුව හරි එළියට දැම්මන නරිය කඩාගෙන කනවාම මහන්නේ. නරිය වගේ තමයි පවිතු මාර්ය. ඇහැ එළියට දැම්මොත් මාර්යයට අහු වෙනවාම, කන එළියට දැම්මොත් මාර්යයට අහු වෙනවාම. ඒ හින්දා ඉබ්බ මේ අංග පහ එළියට දැම්මේ නෑ වගේ මේ කෑලි පහ හකුලවා ගන්න. බුදුරජාණන් වහන්සේ ඒකට කළේ මොකද්ද? මනෝ විතර්ක සමෝධම් බිකෝ මනෝ විතර්ක, මනෝ විතර්ක හකුලවා ගන්න. අපි මනසෙන් උපදින විතර්ක ටිකෙන් තමයි මේ වැලියට දාගන්නේ. ඒ හින්දා ඕගලන්ට පෙනෙන්න පුළුවන් දැන් මේ කෑලි පහ ඇතුලේ තියෙන. ඒ කියන්නේ පෙනෙනවා ඇහෙනවා දේවල් ඇතුළට ඇවිල්ලා තියෙන. හැබැයි පෙනෙන දේ සිහි කළා බලනවා කියනකොට ඇතුළේ ලොකු ක්‍රියාවක් කළා, අර්ථකථන චක්‍රය හදලා. පෙනෙනකොට පෙනෙන බව ඇත්ත නොදන්නාකම නිසා කියන තැනකට සම්බන්ධ වෙනවා. නොදන්නාකම නිසා පුද්ගලයේ කෙනෙක් හැටියට හිතලා අපි මේක දිහා බලන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපංග. දැන් මෙතන නාම රූප වෙනකොට ආයතන නාම ධර්මානුකූල රූපෙට බැසගෙන චක්ක ආයතනය හැදිලා චක්කු සම්පස්සය ඇතිලා චක්කු සම්පස්සෙන් උපන්න වේදනාව ඇතිලා රූප තණ්හාව ඇතිලා රූපෝ මේ සතර උපාදානයේ යෙදිලා ඔන්න මේ රූපේ භවය වෙනවා. ආයෙ ජාතිය වෙන්න පුළුවන් කම. කන ශබ්දයක් ඇහෙනවා. ඇහෙනවා අහනවා නෙමෙයි. ඇහෙන තැන. එතකොට ඒ ඇහෙනවා කියන සිද්ධියේ ඇත්ත නොදන්නා කම නිසා මනෝ විතර්ක හකුලව ගන්න දන්නේ අපි. ඒකට අහවල් ගායකයන් කතහඬ කියලා හිතලා අහන්න ඕනේ කියන අදහසින් නාම ධර්ම ටික අවදි කළා රූපෙට බැස ගන්නවා කියන කනපැත්තට යොමු කරනවා සිත. එතකොට නාමයේ රූපෙට බැසගත්තාම කන හැදෙනවා. සෝතායතනෙ හැදෙනවා. එතකොට සද්දේ ස්පර්ශ වෙනවා. එතකොට ස්පර්ශ වෙන්නේ. හිත මෙහි හකුලගෙන තිබුණොත් හිත ඒ ප්‍රසන්නිත යොමු කළ නැත්නම් ස්පර්ශ කියන එකක් එන්නේ නැහැ. කන තිබුණා, සද්දේ තිබුණා, සිතේට අනුගත වෙලා නැත්නම් ඒ ස්පර්ශය ඇති වෙලා නැහැ. ඔගොල්ලෝ අපි සත්‍ය නිමිත්ත කොහොඳට නැත්නම් කමටහනේ ඉන්න මේ හැම දෙයක්ම ආයතන වලට එයි. නමුත් අපි දන්නේ සමහර වෙලාවට අපි වෙන කෙනෙක් එක්ක කතා කරනවා ළඟ හිටපු කෙනෙකු ලොකු සද්දයක් අපි දන්නේ නැහැ නේ. ඒ වගේ හැම වෙලාවෙම ස්පර්ශය කියන එක ඇති වෙන්නේ අපි මෙහෙට නැඹුරු කළාම කියන එක දකින්න. එතකොට ඒ සෝතායතනෙ හැදෙනවා. සෝතායතනෙ හැදුනහම කන හැදුණොත් ස්පර්ශ වෙනවා. ස්පර්ශාව වේදනාව ඇති වෙනවා. එතකොට ඒ වේදනාව ගායකයෙක්ගේ මනස අපිට. එතකොට ඒක විඳිනවා. කොහොම ඒක බොහෝ කර්කසය අප මේ සද්ද කියලා එක්ක ගැටෙනවා. එහෙම වුණහම ඒකට උපාදානය යෙදෙනවා. භවය කියන්නේ ආයතේ සද්ද නිමිති හිටි. උපාදාන පච්ච භව පච්ච ජාති ආපහු නැවත එක්සෙට සීලෙන් හෝ ප්‍රතිසන්දි වශයෙන් යන්න සුදුසුයි. ඒ නිමිත්ත. ඊට පස්සේ නාසයට ගන්ධයක් ගැටි. ගන්ධයක් එනවා. ඔන්න දැන් මේ ඇතුළට එන්නේ. ඉබ්බගේ දැන් කැල්ටික ඇතුළේ තියෙන්නේ. හරිද? ගන්ධයක් ඇහෙනවා. ඇතුළෙන් දැන් මනෝ විතර කකුලව ගත්තේ නැත්තම් මේක සුවඳක් හරි දුකඳක් හරි අහවල් සතාවක අඳ හරි කියලා අපි හිතුවොත් ඒකයි නිසිතන් චලිතන් අත්‍යනිසිතන් චලිතන් සෘෂ්ණා දෘෂ්ටි දෙක යෙදුනොත් හෙළවෙන්නේ නැතු ඉන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ගන්ධය පැත්තට අපි හිත යොමු කරනවා. නාසයේ දිහට දැම්මා. එතකොට මායයට අහු වෙනවා කියලා කියන්නේ ඒ ගන්ධය කැමැත්තෝ. එතකොට නාසයේ පැත්තට හිත යොමු කළාමයි ඒ කියන්නේ මේ ගන්ධය කියන එක සිහි කළා. සිත ඊට අනුව නඹුරු කරනකොට නාම ධර්ම ටික නාසය පැත්තට යොමු කරනකොට නාම රූප වෙනවා. නාම රූප වුණාම නාම ධර්ම රූපෙට බැසගත්තාම ගහන ආයතනෙ හැදෙනවා. එහෙම වුණොත් ගහන ස්පර්ශය වෙලා හිත යොමු කළාමයි වෙන්නේ. දැන් ගහන සම්පස්සජ වේදනාවක් තියෙනවා. ඒ වේදනාව හරිය කැමැත්ත කැමැත්ත ඇති වෙනවා කියන එක සුවඳ සතුට වෙනවා අසතුටේ අකමැති වෙනවා කියන ටික වෙනවාමයි. අකමැත්තත් අයිති කාම උපාදානයට. තමන් කැමති එකේම අනිත් පැත්ත කැමැත්ත නිසාම ඇති වෙන එකේ ප්‍රබෝධයක් අකමැත්ත කියන එක. කැමිය කැමැත්ත අධිකතරකම තියෙනවා පටිගය කියන තැන. එතකොට උපාදානය වුණාම ඔන්න ඒ ගන්ධය කියන එක අපිට මතක හිටිනවා. ඒ ටික නිරුද්ධ වුණත් භවයේ හිටිනවා. දැන් නැවත එක්ෂණිකව සිහි වෙන්න හරි ප්‍රතිසන්දි වශයෙන් යන්න හෝ සුදුසු නිමිත්තක් වෙලා. ඊට පස්සේ එන දිවට රසයක් ගැටෙනවා. මේ ඇතුළට එන්නේ. මනෝ විතර්ක හකුලව ගත්තෙ නැත්නම් ආවහල් රසය හරි හොඳයි මෙහෙමයි කියලා දැන් හිතනවා. හිතලා ඒ රසය විඳින්න මොකද කරන්නේ? සිතේම නාම ධර්ම අරමුණු කළා සිත යොමු කරනවා මේ දිව පැත්තට. විඥාන පච්ච නාම රූප වෙනවා. නාම ධර්ම ටික රූපට යොමු කළාම ජීව ආයතනෙ හැදෙනවා. ජීව ආයතනෙ හැදුනහම දැන් රසත් දිවත් කියන තැනක සිත දැසගත්තාම ජීව සම්පස්සේ ඇති වෙනවා. ඔන්න දැන් සැපේ දැනෙනවා. රසය ආපහු දැනෙනවා. දැන් දැනෙනව නෙමෙයි ඒ කියන්නේ විඳිනව නෙමෙයි මේ දැන් විඳිනවා. ඈ හිතලා ඉන්න කරන්නේ දැන්. ඔන්න දැන් ඉදිරිය එළියට දාලා තියෙනවා. එතකොට තණ්හාව උපාදාන වෙලා භවය ඇති වෙනවා කියන එක නවත්තන්න බෑ. ආපහු යනකොට මම විඳපු රස හොඳට මතකයි. කයට යම ගැටෙනවා. දැන් ගැටෙන රූප ඔයව මෙව මුකුත් ප්‍රකට නැහැ. ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ආවහම අපි ඒකෙම මනෝමය නිමිති හදාගන්න කියන්නේ මගේ කකුලයි වෙන්නේ කකුලටයි වේදනාව වෙන්නේ කියලා ඒ වේදනාවට නිමිති අල්ලා දෙන එක තමයි මනෝමය හැම වෙලේම කරන්නේ. ඊට පස්සේ කර්ම නිමිති කියන්නේ අවිද්‍යාපත්‍ය සංකාරා කියලා කියන්නේ. ඒකත් මම පැහැදිලි කරන්න මෙතනදී ඒ දැන් අපිට කයට යම ගැටෙනකොට ඒ ටික ඇතුල් පැත්තට ආවේ ආවහම ඒක මනෝ විතරක හකුලව ගන්න දන්නේ නැහැ. අපි ඒකට කකුලක් හරි අතක් හරි සිහි කරගෙන කකුලේ අපේ වේදනාව කියලා හිතනවා. හිතුවාම නාම ධර්ම අරමුණු කරලා ඒ හිතේ තියෙන රූපෙට අපි වැසගන්නවා. ඔන්න වැසගත්තාම නාම ධර්ම අරමුණු කරලා රූපෙට වැසගත්තාම කාය ආයතනය හැදෙනවා. එතකොට කාය සම්පස්සේ වෙනවා. දැන් කාය සම්පස්සේ උපන්න වේදනාව දැන් හොද්දටම කකුලේ කැක්කුමගෙන. මේ නිින්ද වෙන. ආපහු යනකොට කකුලේ කැක්කුමගෙන හොද්දට මතකයි. හිතේ මෙතනදී මේ ස්පර්ශ ආයතන හයෙත්ම ඇතුළට එද්දී පේන දෙයට ඇත්ත නොදකිනකොට රන් රිදි මුතු මැණික් සත්‍ය පුද්ගලිය මනසට එකතු වෙන එක තමයි කර්ම නිමිත්ත කියන්නේ. ඊට පස්සේ ඒ සතහන සිහි කළා තමයි හිත චක්කු ප්‍රසාදිත යොමු කරන්නේ. නාම කර් අවිද්‍යාපච්ච සංඛාරා කියන්නේ මේ ඇත්ත නොදකිනකොටම ඔය දේවල් කාරණා කියන වස්තු ටික සිහි කරගෙන අවස්ථාව තමයි කර්ම නිමිත්ත කියන්නේ. ඒකෙන්ම සංකාරපච්චය විඥානක් කියන්නේ ඒ කාරණාව දැනගන්නා වූ සිතෙන් මොකද කරන්නේ? විඥානපච්චය නාම රූපම් දැනගන්න සිතට විඥානය කියන විඥානපච්චය නාම රූපම් කියන්නේ ඒ සිතෙන් ඒ නාම ධර්ම ටික ආරමුණු කරලා රූපයට වැස ගන්න. වැසගත්තාම චක්කායතනය හැදෙනවා. ඒ ආයතනයේදී විඥාන නාම රූප වල දැන් මේ ප්‍රතිසන්දි තමතරව ප්‍රතිසන්දි මට්ටමට අයිති පෙනෙන ඇහෙන කියන ටික ඔක්කොම ඒ කියන්නේ ඇතුළට එනවා කියන ටික ප්‍රතිසන්දි මට්ටමේ තමයි හැම වෙලාවෙම මේ චක්‍රයේ ගිහිල්ලා කර්ම නිමිත්තක් වෙලා ආභෝයක මනෝමයෙන් සිහි කරලා පෙනෙනවා කියන හැමතැනකටම එනකොට අර ප්‍රතිසන්දි මට්ටමට පාවෝ ඇවිල්ලා තියෙනවා. ඒකයි දැන් අර අපි කියන්නේ සහය දුවනවා වගේ වැඩක් මේ තියෙන්නේ. එක්කෙනෙක් අර බටන් පුල්ල ගෙනල්ලා දුන්නාම එතනින් දැන් ඉතුරු ටික අනිත් කෙනා දුවනවා. ඔය වගේ දැන් මේ චක්‍රයේ මෙහෙම අවිද්‍යාවෙන් රූපේ ඇත්ත නොදැන කර්ම නිමිත්තක් හදනවා. හදලා කර්ම නිමිත්තට මේ විපාක හැටියට බලන් දෙනවා කියන තැනකදී ආයෙත් පොදු මනස. බටන් පුල්ල මෙතෙන්ට ගෙනත් දුන්නා ළමස්සේ. දැන් ආයෙත් ඊගාව ටික ගොඩ යන්න පුළුවන් මෙතන. ආයෙත් පේනවා කියන තැනට එනකොට පොදු මනස. එක දෙයයි අපිට කෙටියෙන් හඳුනා ගන්න තියෙනවා. පොදු මනස සහ සීමා කරන ලද මනස කියන දෙකක් ඕගලන්ට හම්බෙයි ඇහැ මුල් කරගෙන කරගෙන. එතකොට දකින්ද මේ මුල්ම සහය දුවන එකේ මුල්ම බැටන් පොල්ල අරගෙන ආපු කෙනාගේ සම්දිස්ථානය තමයි පොදු මනස. දෙවනට බැටන් පොල්ල අතට ගන්න කෙනාගේ ලක්ෂණය ටික තමයි එතන ඇත්ත නොදන්නා කම නිසා මනසෙන් හදාගෙන මේ දැන් බැටන් පොල්ල මාරු කරන අවස්ථාව. සංකල්පච්ච විඥාන කියලා කියන්නේ. ආපහු අපි බලනවා කියලා කියන්නේ දැන් මේ ඊගව සම්දිස්ථානෙට ගෙනා. ඒකට තණ්හා උපාදාන වෙනවා කියලා මේ ටික තමයි තියෙන්නේ. ඉතින් මේක ප්‍රතිසම්පද සිද්ධිය ඉතාම සියුම්. තව එක එක පැති වලින් මේක පෙන්වන්න පුළුවන්. නමුත් අපේ ආයතනය ගන්න ওই ටික වෙනවා. නමුත් ඒක ඔගොලු බරසාර වශයෙන් ගන්න ඕනේ නැහැ. ඒක කාරණාවක් තේරුම් ගන්න. අපිට යායට පෙනෙන මට්ටමකට හරි පහසුවයි හඳුනා ගන්න පොදු මනසකින් කටයුතු කරන මට්ටම තුල ඉඳගෙන දේරෙන්න පුළුවන්. පුළුවන් තරම් ඒ මට්ටම හොරු කරන සති නිමිති හිත තියාගන්න කියලා ඔගලන්ට කියන්නේ අපි નિરાයාසයෙන්ම මේ දේවල් වලට අපේ හිත දැස ගන්න තියෙන ඉඩ වළක්වන්න. මේ උපාය. ඕගොල්ලෝ සත්‍ය නිමිති හිත තියාගෙන මෙහෙ ඕන දෙයක් කරන්න කිසිම දෙයකට හසු වෙන්න තු ඕගොල්ලෝ පොදු මනසක තබනවා. ඒකයි මේ උපාය. සත්‍ය නිමිති තියාගෙන ඕගොල්ලෝ මොනවා හරි දෙයක් කරන්න ගියහම මොකද මේ පෙනෙන දෙයට අපි නැඹුරු වෙනවා කියනකොට විශාල චක්‍රයක් ඇවිල්ලා පෙනෙන දෙයට නැඹුරු වෙලා ලිහන්න බෑ මේක. අලුතෙන් අලුතෙන් නීවරණ ධර්ම ඇති වෙනවා. සති නිමිති තියාගෙන කන පරිහරණය කරන්න කියන්නේ ඕගොල්ලෝ කනට ශබ්දයට පතිත නොවෙන්න. උපාය. සති නිමිති තියාගෙන ආයතන 6 පරිහරණය කරන්න කියන්නේ ආයතන 6ට ඒ කියන්නේ ඉබ්බගේ කටුවෙන් එළියට දාන්න නොදෙන්න උපාය. කටුව ඇතුලේ අංග පහ රැකගන්න උපායක් හැටියට ඔය කියන්නේ ඔක. ඈ මොකද කෑලි එකක් හරි ඉබ්බ එළියට දැම්මම මොකද වෙන්නේ? නරියා කඩාගෙන කනවාමයි. ඒ වගේ මේ කෑලි පහ එළියට දානකම් අලුතේ රාග දේශ මොහ ඇති වෙනවා, කෙලෙස් ඇති වෙනවා, මායයට අහු වෙනවා කියනක නවත්තන්න බෑ. එතකොට අපි අර කෑලි පහ එළියට දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? නරියට කඩාගෙන කන්න බරනවා වගේ මායයට අහු වෙන්නේ නැහැ. ඒ හින්දා කෑලි පහ එළියට දාන්න තියෙන මාධ්‍ය වහනයක තමයි මේ සීයෙක් කරන්නේ. සති නිමිති හිත සබා ගන්න ඕනේ. කියන්නේ මේ භාවනාවේ ප්‍රධාන අංගය ඒක. ඒක අපිට වැඩ කටයුතු කරද්දී ලේසි නෑ. මේ මොකද වැරදි හුරු වැඩි ඉඳ. ඒ හින්දා තමයි අපි එකතැනක ඉඳගෙන මේක ටිකක් හුරු වෙන්නේ. එතකොට භාවනා කරනවා කියලා කියන්නේ අපි වැඩ කටයුතු කරද්දී බාහිර දේවල් කෑලි පහ එළියට දාන්න නැති විදිහට රැකගෙන සීමා නොකරලද මනසකින් කටයුතු කරන්න පුරුදු වෙනවා කියන කාරණාව එකක් වශයෙන් දැනගන්න. ඊට පස්සේ එහෙම ඉඳගෙන එකතැනක ඉඳගෙන ටිකක් නුවණින් හිතනකොට මේ පොදු මනස නැත්තම් සීමා නොකරලද මනස හදාගෙන මෙතන විනද තියෙන වැරදි දැක්ම ඉදිරිපත් වෙන එක වෙනුවට නිවැරදි අවබෝධය ඉදිරිපත් වෙන්න සකස් කරනවා කියන එක. කරුණු දෙකක් කළා අපි. මේ තියෙන දේ කැලි පහ එළියට ගහන්නත් නැති වෙන්නද සීමා නොකරන ලද්ද මනසකුත් පවත්වලා. ඒක පැවැත්වුවට වැඩක් නැහැ. තාම මෝහය ඇත්ත නොදන්නාකම තියෙනවා නම් හැම වෙලෙම ඔක පවත්ව ගන්න බැන්නේ අපිට. සිහි අතහැරනකම වැරදි දැකීම ඉදිරිපත් වෙනවානේ. මේකම අපි උපායයක් කරගන්නවා මේ සිහියෙන් වැරදි දැකීම වළක්වලා මේකට පතිත වෙන එක නතර කරලා ඒ එක්කම නිවැරදි දැකීම ඉදිරිපත් කරන්න සකස් කරලා තියෙනවා. මෙහෙන් එන වතුර පාර නවත්තලා මේ අපිට ඕන එක යවන්න විදිහකට හදලා තියෙන්නේ. එතකොට මේ සමත විදර්ශනා කියන දෙකෙන් කරන්නේ ඇහැට පෙනෙන තැනක තියෙන ආශ්‍රව නවත්තලා සම්මා දිට්ඨිය ඉදිරිපත් කරන්න හදන එක. ඒක එක තැනක ඉඳගෙන මෙහෙම කරනකොට ඔගොල්ලෝ වැඩ කටයුතු කරද්දී සති නිමිති ටික ටික හුරුයි කියන්නේ කෑලි පහ එළියට දාන්න නැති ඉන්න හුරුයි. ඊට පස්සේ මේ නුවණින් එක තැනක ඉඳගෙන සම්මර්ෂණය කරන ගතිය ටික 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 එනවා. ඇහැට පෙනෙන කොටත් මේ පාලනයකින් තියෙනකොට වැරද්ද එනවා අඩු වෙනකොට මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම ධර්මයක් නේ. අපිට පෙනෙන රූපය ඇත්ත මෙන්න මේකනේ කියන නිවැරදි දැක්මත් ඉදිරිපත් වෙනවා. එදාට යම් දවසක් තියෙනවා මේක හැමදාම කරන්න ඕනේ නැහැ. නීවරණ දුක වෙලා හිත සමාධි වෙන දවසක් එනවා. එදාට ওই ටික එහෙමම හොඳට මේ ඥාන දර්ශනේ එළඹ සිටින දවසක් එනවා. එදාට පෙනෙනදී පෙනීමෙන්ම ඉවර වෙනවා කියන තැනකින් નિરાයාසයෙන් සිද්ධ වෙනවා. කවදාවත් මේ පෙනෙනදී අල්ලලා ඇතුළතින් එකක් හදනවා කියන එක නෑ. හැදුවේ නැත්තම් මෙහාට යනවා කියන එක බලනවා කියන එකක් නෑ. බලන්න පුළුවන්. මේ රූපය හරහා බලන්න පුළුවන්. බලනකොට හොඳට සිහිය ඇතුව නුවණ ඇතුව අවිද්‍යාපච්ච සංකරාවකින් නෙමෙයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන කාරණාවෙන් යුක්තව සිහිය ඇතුව නුවණ ඇතුව මේ රූපේ තියෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් කියන කාරණාවෙන් මේ රූපෙ දිහා බලන්න පුළුවන්. එතකොට ඒ සිහිය ඇතුව නුවණ ඇතුව බලනකොට මේ වගේ අලිංගැටින් දෙක නැහැ, කෙලෙස් නැහැ. අපිට අද මේ කෙලෙස්යෙන් මේ අවිද්‍යා කර්මයෙන් මෙහෙකු විඥානයක් ගහට ගන්න. එතකොටයි තියෙන දෝෂේ. ඉතින් ස්පර්ශ ආයතන 6ෙම ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති, රැවටෙන්නේ නැති ඇත්ත ඇති හැටි දකින මනසක් හදාගන්න තරමටයි අපි යන්නේ. කොච්චරයි කරන්න ඕනේ. එතකොට මේ වැරදි දැකී ඇත්ත නොදැකීම නිසා ඇතිවෙච්ච වැරදි දැකීමනේ. වැරදි දැකීම නිසා විඳපු වැරදි විපාකේනේ. ඒ නිසා ඇතිවන සියලුම දුකෙන් අපි මිදෙනවා. සියලුම දුකෙන් මිදෙනවා. එදාට මේ ජරා මර ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසය එකක්වත් නැහැ. එතකොට ස්පර්ශ ආයතන 6ක්ම නැහැ. 5ක් නැහැ. එක ආයතනයේ තියෙන්නේ ඒකෙදිද බලන ගතිය නැහැ. උපාදාන වශයෙන් නැහැ. හැබැයි මේ පෙනෙනවා කියන ටිකේ ඇත්ත ඇති හැටි දක්නවා කියන තැනකින් මේක සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ විද්‍යාවක් තියෙන සම්මාදිට්ඨියක් තියෙන. ඔන්න ඔය ටික දකින්න මිසක මේ අපි හිත වඩන්නේ උපාය කරන්නේ වෙන මුකුත්ම දෙයක් කරන්න නෙමෙයි. මේ ඒ නිසා හිත වඩනකොට වැඩෙන අධ්‍යක්ින් එහෙම තියෙන්න පුළුවන්, ආරමුණු අඩුකම් තියෙන්න පුළුවන්, පහසුව තියෙන්න පුළුවන්. දැන් අපිට එහෙනම් මොකක් හරි වෙලා ඇති, දැන් අධිකමයක් ලැබලා ඇති කියලා හැම රවටෙන්න එපා. මම එහෙම කියලා දෙයක් නැහැ නේ. මෙන්න මේ වගේ ජීවිතේ සිද්ධ වෙන ඇත්ත ඇති ඇති දකින්න සිද්ධියක් වෙනවා. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් යද්දී එක තැනක ඉඳගෙන ඉන්නවට වඩා සති නිමිත්ත හුරු කරන්න ටිකක් යද්දීද, මොකද එක තැනක ඉඳගෙන හුරු වුණාට ඒ හුරුව නැගිටලා කටයුතු කරද්දී හුරු වෙලා නැත්තම් ඒක බෑ. එක තැනක ඉඳගෙන සති නිමිත්ත ඉස්ස තියාගන්න හුරු වෙනවා. එහෙම පුළුවන් වුණා කියලා ඇවිදිද්දි බැරි බෑ. ඒ නිසා සති නිමිත්තෙන් හිත තියාගෙන ටිකක් දුරත් ඇවිදලා බලන්න. ආයෙත් ඇවිදලා ටිකක් හුරු වෙනවා. ආයෙත් ඉඳ ගන්නවා. ආයෙත් ඉඳගෙන හුරු වෙනවා. ආයෙත් ඇවිදලා හුරු වෙනවා. මේ වගේ ඉඳගෙන මේ සක්මනෙමින් දෙකෙම හුරු වෙනවා. එහෙම වුණාමයි මේ කමඨහනෙන් ජීවත් වෙන්න පුළුවන්කම වෙන්නේ. නැත්තම් ඒක කෘත්‍රිමයි. අපි භවනා කරනවා කියලා එකකට සීමා වෙනවා. භවනාවකින් ජීවත් වෙන්න, ජීවත් වෙමින් භවනා කරන්න හුරු වෙන්න ඕනේ. ඒක තමයි අපිට ලෝකෙන් පලා යන්න බෑ. භවනා කරනවා කියලා අපි ඉන්න තැන ඉඳලා නැගිටලා ඉඳ දක්ෂ වෙන්න ඕනේ. ඈ මොකද අපි ජීවත් වෙනවා කියන්නේ ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්න එකට නෙමෙයිනේ. අපි ජීවත් වෙනවා කියන්නේ වැඩ කටයුතු කරන්න වෙනවා, ගෙවල් දොරවල් වල කටයුතු කරන්න වෙනවා. ඒ කරනකොට ජීවිතය අනික දහම අනිකක් වෙලා හරියන්නේ නැහැ. ජීවිතයට දහම එකතු වෙන්න ඕනේ. එතකොට ඔන්න ඔය සත්‍ය නිමිත්ත තියෙන ආනිසංස ටික තමයි මොකද්ද කැලේ පහේ දීත දාගන්න එක වලක් ගන්න තියෙන ලොකු උපායක් කියන එක දකින්න. ඈ ඕගොල්ලන්ට වෙන ක්‍රමයක් නෑ. සිහිය ඇරෙන්න වෙන පිටිසරණ ඕගොල්ලන්ට නෑ කියන එක හොඳට මතක තියාගන්න. ඈ සිහිය නැමති සති ආරම්භවු දේශනා කරන්නේ පළමුවෙන් සිරිනිවියව සාස්ත්‍රුන් වහන්සේ ඇති යහත පහවගේ කලන මිතුරන් ඇති යහත කායගත සත්‍යය වෙන්නේ කලන මිතුරෙක් තවත් නැහැ කියන බුදුහා ආනන්ද හාමුදුරුවෝ මුල් කාලේ භාග්‍යතුන් වහන්සේ ළඟ හිටි සැටියුත් හාමුදුරන්ට හරි ආදරේ, මුගලන් හාමුදුරුවන්ට මහරි ආදරේ. ඉතින් පහු කාලෙදී බුදුරජාණන් වහන්සේ පිරිණි ගිය සැටියුත් මුගලන් දෙනා වහන්සේ පිරිණි ගිය ආනන්ද හාමුදුරුවෝ පිරිණි ගිය ආනන්ද හාමුදුරුවෝ පිරිණි ගිය මහේසත්‍ය හාමුදුරු ගුඩු දිනෙක් විසමක් පැව අනුබුද්ධ හාමුදුරුව, කශ්‍යප හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුව කීප දෙනෙක් විතරයි ඉතුරු වුණේ. ඒ කට්ටිය ඈත ප්‍රාන්තවල නවක පැවිදි වෙච්ච, අලුතෙන් පැවිදි වෙච්ච අය කීප දෙනෙක් එක්ක ආනන්ද හාමුදුරුව පැත්තකටලා ඉන්නකොට ආනන්ද හාමුදුරුව අතීතේ කල්පනා කරනවා. දැන් ඉන්න අයගේ ගති ප්‍රවතුන් මගේ හිතට ගැලපෙන්නේ නැහැ. ඉස්තර හිතපු සත්පුරුෂය වගේ නෙමෙයි දැන් අය. මගේ සාස්ත්‍රීය මහන්සියත් මට කලින් තිබුණුම් පාලා. මම එක ළඟම හිටපු කලන මිත්‍රයෝ දැන් ගොඩාක් තිබුණුම් පාලා. එහෙම කෙනාට එකම කල්යාණ මිත්‍රයා කායගත සතිය නේද කියලා කල්පනා කරනවා. ඉතින් හොඳට දකින්න කායගත සතිය වෙන කල්යාණ මිත්‍රයෙක් ඕගොල්ලන්ට අපිට තව කවුරුත් නැහැ. මේ ලෝකේ වෙන කිසිම කල්යාණ මිත්‍රයෙක් නැහැ. එකම කල්යාණ මිත්‍රයා තමයි මේ කායගත සතිය. මේ සසරෙන් මුදවන්නේ, මේ දුකෙන් මුදවන්න තියෙන එකම පිට, එකම කරුණ මේ සතිපට්ඨාන විතරමයි. ඈ සතිපට්ඨානෙන් තොර වෙන මඟක් නෑ. ඒ කායනෝ අයම් පිටුවේ මග්ගෝ මහණෙනි, මේ එකම මගයි කියලා පෙන්වනවා නම් ඒකම තමයි. මේ සතිය විතර ඕගොල්ලන්ව වැරද්දට බලක්වලා නිවැරද්ද පැත්තට මනසට ඉඩ හදලා දෙන වෙන එකදු ධර්මයක් අන්න. ඔය සතිය නොතිබුණා නම් ඔයගලන්ට කවදාවත් අපි කාටවත් නිවන් දකින්න කියන එකක් නැහැ. මනසට තියෙන පිහිට සරණ සිහිය විතරයි. ඒ හින්දා සති නිමිත්ත හිත තබා ගන්න, සති නිමිත්ත හිතට හිත හුරු කරන්න. ඉතින් මේ ප්‍රශ්නෙකුත් අහලා තියෙනවා මෛත්‍රී භාවනා කරනකොට සතුට නිමිති තියාගෙන අපහසුයි කියලා. නමුත් අපිට හුරු වුණාම පුළුවන් දැන් තොල් දෙක දිහා හිතේ දැනුම් සහිතව තියගෙන ආස්වාස ප්‍රස්වාසයේ වළක්වුවාම කියන්නේ සති නිමිති තියන ආස්වාස ප්‍රස්වාසය කියලානේ අපි. දැන් සති නිමිති තියන ආස්වාස ප්‍රස්වාසය වෙනුවට සීල සත්‍ය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා හිතෙන් හිතනවා. හිතෙන් හිතනකොට තොල් දෙක ගැන දැනුම අතහැරේ. හිතලා ඉවර වෙනවත් එක්කමත් හිතන්න පෙර තොල් දෙක දැනුම සහිතව ඉඳගෙන හිතන්න. එතකොට ඕගලන්ට තොල් දෙක ගන්න දැනුම සහිතව ඉඳගෙන හිතන්නේ හිතලා ඉවර වෙනකොට තොල් දෙක ගාව දැනුම තියෙනවා නම් හිතන වෙලාවට අතහැරේ. ප්‍රශ්නයක් නෑ. අතහැරෙනවත් එක්කම පෙරයි පසුයි දෙකේම සති නිමිති හිත තියාගෙන කරන්න කොහොමත් හිත දෙපැත්තකට දෙවිදිහකට සමයි හිත වැඩ කරන්න. නමුත් තොල් දෙක ගාව හිත තබාගෙන සියලු සත්‍යෝ නිදුක්ඛේවා නිරෝධිය සෝපත්තා කියනවා. එහෙම හිතනකොට මෙතන අතහැරලා වගේ තේරේ. නමුත් ඒක ඉවර වෙනවත් එකම ආපහු තමන් අවසන් වෙලා තියෙන්නේ තොල් දෙක ගැන දැනුම් නම්. හරි. මොකද එතකොට මේ උපාය වෙලා තියෙනවා. කුසලයි. ඒ විදිහට කාලයක් යනකොට තොල් දෙකේ දැනුම අතු නැහැරෙමින් ඉන්න පුළුවන් මට්ටමට එයි. දැනට එහෙම බැයි නම් ඒ මානසිකාරයට කලින් තොල් දෙක ගැන දැනුම සති නිමිත්තේ හිත තියාගෙනයි ඒක ඉවර වෙනකොටත් සති නිමිත්ත ගැන දැනුම් සහිත බවක ඉඳගෙනයි කරන්න කියන තැනකින් මෛත්‍රී භාවනාව කරන්න. කරනකොට ඔයගලන්ට ඒ තොල් දෙක ගැන දැනුම ඇතුවම කරනවා වගේ තේරෙයි. අනිත් හැම භාවනාවක් එහෙමයි සති නිමිත්ත හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාස කරන්න අස්වාස ප්‍රස්වාසය අනුව යන්න එපා. හිතෙන් තොල් දෙක හෝ නාසිකාගේ දිහයි බලාගෙන ඉන්නේ හිත යොමු කරලා තියෙන හිත. එහෙම ඉඳගෙන අස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්නවා. කොහොම හොඳ උත්සාහයෙන් ඉන්නකොට හිත අහකට ගියොත් ආපහු ගන්නවා. ආයෙත් අහකට ගියොත් ආයෙත් ගන්නවා. මේ විදිහට ආනාපාන සතිය ටිකක් වඩලා දැනට එතකොට මේ ඒ වගේ සත්‍ය නිමිති හිත තියාගෙන දැනට අපි අර මතක් කළ විදිහට ඕදාරික කය විතරක් බලන්න. ඈ ඒ ඕදාරික කය බලනකොට මේ කෙලස් අඩු වෙන ගතිය තමයි එන්නේ. මොකද ඊට පස්සේ අර සීමා නොකරන ලද මනස එනකොට සත්‍ය නිමිත්තෙන් මේකට පතිත වෙන්න මේ පැත්තට යන එක නතර කළා. වැරද්දක් සිහි කළා මේ පැත්තට යන පැත්ත නතර කළා තියෙනවා. අපි ඉඳගෙන ඉන්නකොට මෙනෙහි කරපු දෙයට ඉදිරිපත් වෙන්න ඉඩ හදලා තියෙනවා. සති නිමිත්තෙන් ලොකු ආරක්ෂාවක් හරියට රජ කෙනෙකුට පස්සේ යන්න ඉස්සරලා ගිහිල්ලා එයාගේ අර ආරක්ෂකයෝ පාර හදලා තියෙන්නේ ආරක්ෂා සහිත ඒ වගේ දෙයක් මේ සතියින් කරනවා. වැරද්ද අයින් කළා අපරේට අයින් කළා. ඈ ඊට පස්සේ මේ නිවැරදි දෙයට යන්න ඉඩ හදලා තියෙනවා හොදට. එතකොට මේ පෙනෙනවා කියන තැනක තියෙන ඇත්ත මේකයි නේද කියලා සිහි කරන්න පුළුවන් සිහි වෙන දවසක් වෙන තැන දක්වාම ඉඩ තියෙනවා. ඒක ගන්න අපි එක තැනක ඉඳගෙන මේක අප්ලෝඩ් කරනවා කොහොමද? ඔලුවට දාගන්න. මේ සම්පූර්ණ ඔලුවට දාගත්තට පස්සේ මේ ඔළුවේ තියෙන ටිකනේ දැන් එන්නේ අපිට. දැන් මෙච්චර කල් ඇතුල් ඇහෙන් බලාගෙන ඇතුල් කරගත්ත ටිකයි පොදු මනස එනකොටම ඒකේ නොදන්නකොට අර වැරදි දෙකින් මේ ඉදිරිපත් වෙන්නේ. දැන් අපි තියන්නේ මේ සම්බාධකයක් ගාලා තියෙනවා සතියෙන් ඉඳගෙන වැරදි පැත්තම නවත්තලා අලුතෙන් එකක් සිහි වෙන්න කියලා කාරණාව කරනකොට අලුතෙන් සිහි වෙන්න ඕනේ ටික අපේ තියෙනවා ඇතුලේ. අපි භාවනා කරනවා කියලා කරන්නේ ඔක. මේ වැරදි දැකීම වෙනුවට නිවැරදි අවබෝධය කියන එක මනසට දෙනවා ටික ටික. ඇහැට රූපයක් පේනවා කියලා දැනක තියෙන රූපේ ගතිය මේකයි. පේන්නේ නැහැ වගේ රූපයක සත්පුරුෂ භාවයට පේන රූපයක තියෙන ඇත්ත මෙන්න මේකයි කියලා ටික අල්ලලා දෙනවා අපි. එතකොට පොදු මනස සීමා නොකරන ලද මනස කියන තැනට එනකොට අර ටික ටික ඉන්ද්‍රිය වැඩෙනවා කියන්නේ වැරදි දැකීම අඩු කරනවා. වැරද්දට වැරදි දැකීමේ සීකල වැරදි වැටීම එන පැත්ත අනුකර කර මේ ඇත්ත පේන මට්ටම ටික ටික එන්න ඉඩ හදලා මෙයාට ඉදිරිපත් වෙන්න හදනවා. ඒක තමයි සද්ධා සති විරි සමාධි පත්‍ය කියලා මේ ටික ඉන්ද්‍රිය වෙන්න හදනවා. දැන් අද නීවරණ ටික ඉන්ද්‍රිය වෙලා තින්නේ අපිට. නීවරණ ටික වෙනුවට මේ ගති ටික ඉන්ද්‍රිය වෙන්න හදනවා. සීලය. ඒක කරන්න තමයි මේ භාවනා කරනවා කියලා එක තැනක ඉඳගෙන අපි කරන්නේ. ඒ වෙනඳ රූපේ ගැන හොඳට ටිකක් බලනවා. අර විදිහට සති නිමෙත්තෙන් හිත වඩලා හිතාමතා මේ රූපයට හිත නැඹුරු කළා. කේසන් ලොම් නියදත් හම්මස් නහර කියලා මම බලලා කන බොන ආහාරය නිසා මේ රූපය හැදිලා තියෙනවා නේද කියලා හිතනවා. කන බොන ආහාර නිසා මේ රූපය හැදිලා තියෙනවා නේද? එතකොට මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ කය සංඥානික වෙලා තියෙනවා නේද? මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ කයේ යෑමීම වෙනවා නේද? මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා හිතෙන් මේ රූප දෙකින් සද්දෙහි වෙනවා නේද කියලා තමන්ට පුළුවන් විදිහට කය ඇසුරු කරගෙන පවතින සිතින් කරන නාම ධර්ම ටිකත් එබඳු ක්‍රියාධර්ම ටිකක් කරන පවතින රූපය හැටිත් හොඳට සිහි කරන්න. සිහි කරන ආයතන පනසතිය වදන. ඕක තමයි තියෙන උපාය. කලින් කලට පටිච්චසම්පදයේ අපිට උන්නම් බලන්න පුළුවන්. මේ ඇත්ත නොදන්නාකම හේතුයි මේිට පෙරත් මේ වගේම සිද්ධියක් වෙච්ච තැනක එදා ඒ ඇත්ත නොදක පුද්ගල භාවය ඇති කරගත්ත එක හේතුයි අද මේ වගේ දැක්මක් ඇති වෙන්නේ. අද මේ ඇත්ත නොදන්නාකම හේතුයි ආපහු මේ වගේ කයක් හැදෙන්නේ. එහෙනම් කෙනෙක් ඉපදෙනවා නෙමෙයි මේ නාම රූප ධර්මයක පැවැත්මක් තියෙන්නේ. ඒක ඇති උනේ මේ අවිද්‍යා සංකාර විඥාන නිසා කියලා මෙහෙම දකින්න. මෙහෙම ටික වැඩි දුර යන්න ඕනේ හොත් උවමනාවක් තියෙන කෙනෙකුට. කෙටි දුරයි තියෙන්නේ මේක තමන්ට නිසකව වටවටම හොත්තට ප්‍රකට වෙන තැනක් වෙනවා. එදා ඉදම තමයි යැපෙන්න තමන් දන්නවා. තමන්ට කවුරුවත් රවට්ටන්න ඕනෙත් නෑ, රවට්ටන්න පුළුවන්කමකුත් නෑ. දැන දැකම කටයුතු කරන්න පුළුවන් අවබෝධයක් වෙනවා මේ පටිසම්පාදයේ හරහා. ඉතින් මේ ටික හැබැයි තමන් බුද්ධිමත් වෙන්න ඕනේ, හිතන්නම ඕනේ. තමන් හිතන්න ඕනේ අපේ හිත නිදිබර ගතියකින් තියෙන හිතන්න හරි කම්මැලිද? භාවනාවට ගියත් ආවහි ආනාපාන සතිය හරි බුද්ධිගුණ හරි මොනවා හරි එකක් ඔහේ කර කර ඉන්න එක පහසුයිනේ. ඒ ඔහේ ඉන්නවා. ඉතින් එහෙම හිතියට හරියන්නේ නැහැ. යකඩේ රත්තරේ තලන්න. රත්තරුවට අවදි හැදෙන්නේ නැහැ. තලන්න උපකාර වෙන සෑම එකක් කරන්නේ. ඒ හින්දා ඒ වගේ සමත කම තහනකින් හිත වඩමින් මේ නාම රූප දෙක ටික ටික බලන්න. මේ ඒක තමන්ට පුළුවන් විදිහට මේ කය සවිඥානක කයේ තියෙන චිත්තජයසික ටික නිසා කයෙන් ප්‍රකට වෙලා තියෙන ගති ටික පුළුවන් නම් ඒත් බලන්න. නැත්තම් එහෙමත් අපහසු නම් ප්‍රධාන කොටස් ටික බලබල කනබුන ආහාර නේද මේ කැදිරලා තියෙන්නේ කියලා බලමු. ඊට පස්සේ දුවා පුතා කියලා හිතන තැනු සිහි වෙච්ච තැනු හිතෙන් අල්ලගෙන ඒ රූපෙත් තියෙන කෙස්ලුම් නේද ධම්මස් නේද කනබුන ආහාර නේද තියෙන්නේ කියලා දැනට එහෙම හරි හිතන්න. උදාහරණ දුර යන තේරෙන්නේ නැත්තම් එහෙම හිතනවා ආනාපානසතිය වගේ. තාම පුද්ගලයෙක් වගේමයි තේරෙන්නේ. නමුත් මේක අත්වනහැරෙක දිගට කරගෙන යන ටික දවසක් යනකොට විශාල ගතිය. මේක ඔයගොල්ලෝ දන්නව වෙන්න පුළුවන්. දන්න එක වෙනම එකක්, දන්න එක නැවත නැවත කරගෙන යනකොට ඇති වෙන ගතිය වෙන එකක්. ඒ හින්දා සමත කමඨහන හිත වඩවඩ නාම ධර්ම ටිකක් බලන්න බැරි නම් අපහසු වෙනවා. කොටස් ටික බලනවා කන බොන ආහාර නේද හැදිලා තියෙන්නේ. දුවා පුතා අම්මා තාත්තා සත්තු පුද්ගල භාවයේට තමන්ගේ ජීවිතයට ඇසුරු වෙච්ච පුළුවන් තරම් හැම රූපයක්ම සිහි කර කර බලන්න. තාම පුද්ගලයේ සත්‍යයක් මේ කියලා හිතෙන්නේ. ඒත් බලමු. කොහොම බල බල ඉන්න. මේ තියෙන ගතිය වේගෙන් මාසෙ නැකෙනවා. මේක හැබැයි තියෙනවා එක කාරණාවක්. දවස් කුලියට නෙමෙයි තියෙන්නේ කොන්ත්‍රාත් පදනම් මත. දවස් කුලියට නම් වැඩ කළත් නොකළත් පඩිහම් වෙනවනේ. එහෙම බෑ. මේක තමන් කරපු ප්‍රමාණයටයි වැටුපුව. ඒ හින්දා පොරට වැඩි බෑ. ඔයගොල්ලෝ කරපු තරමටයි මේකේ ප්‍රතිඵල තියෙන්නේ. ඒ හින්දා නිකම් පඩිහම් වෙන්නේ. ඒ භාවනා කරනවා කියලා අමුතු එකක් නෙමෙයි යන්නේම කොට උනා. ඉදිරියෙන් කෙනෙක් හම් වෙනකොට උනා. නිකමට මෙනෙහි කර කර ඉන්නේ මේ ඇත්ත. මේ ඊට පස්සේ ඒක හුරුවක් වෙනවා. අපිට පුද්ගල සත්‍ය කියලා හම්බ වෙන තරග දෙන්නේ මේ රූපේ තින්නේ කලබුන ආහාර නේද මේ කොටස් ටික. ඒකේ අර පිටින් තියෙන වර්ණ සතහන දිහා බලාගෙන ඒක තුල ඇලිලා විස්තර කර කර ඉන්නේ නැතුව අර විදිහට ටික ටික නෝනි යන්න බලනකොට ඔක්කොම කමටහන් ටිකක් හම්බේ තමන්ගේ ජීවිතයයි බාහිරය. ඊට පස්සේ සත්‍ය නිමිති හිත සබා කරන උත්සාහවත් වෙන්න. අද දවසේදී ওই ටික අපි කරමු. දානෙන් පස්සේ මම එකට එකමත් විතර එන්න අපි අවශ්‍ය කරන දේ කතා කරමු. ඔය පටිච්ච සම්පදාය අපිට එක්ෂණිකව විස්තර කරන්න පුළුවන්. එක්ෂණිකව තමයි තියෙන්නේ. නමුත් ඒක අපේ පහසුව සඳහායි අපි සන්තෘප්තියකින් කතා කරගන්නේ. මොකද ලෝකෙට මේ ධර්මය ගත්තාම කාටත් පේනවා එක විදිහට. ලෝකයේ කියන හිත නිදුණු වෙන වෙන හැටියට ඕක සියුම් සියුම් බෙදෙනවා. දැන් අපි නාම රූප දෙක කියලා අද දවසේදී ගෙඩි පිටින්ම තියෙන මේ කනබුන ආහාරයෙන් හැදුණු රූපෙකුත් ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටිකකුත් කියලා නාම රූපයි කියලා අපිට මේ රළු මට්ටමට හම්බ වෙනවා. තව ටිකක් සියුම් වෙනකොට අපි රූපයක් බලනවා කියන තැනක නාම රූප දෙකක් තියෙනවා කියන තැනකට දක්වා එනවා. ඇහැ රූපය දෙක රූපී වේදනා චක්ක සංපස්ජ වේදනා රූප සංඥා රූප සංජේතන කියන ටික නාමයේ චක්කු විඥානයේ කියන එක මේ චිත්තජයසික ටිකේ නාම රූප දෙකක් කියලා බලනවා කියන එක විතරනවා. තව ටිකක් හිතට උඩට වැඩෙනකොට හිතින් අපි සිතුවිල්ලක් සිහි කරනවා කියන තැනක නාම රූප දෙකක් තියෙනවා කියන දනකට එනකන් එනවා. එතකොට මේක උදාහරණ මට්ටම මේ මට්ටම ඊට වඩා සියුම් ඒ මට්ටමට වඩා ඊට වඩා සියුම්. නමුත් අද මේ මට්ටමේ රැවටිච්ච අපි ඊට සිවුම් මට්ටමේකකට හිත තියන්න යනවා නම් ඒක බොරුව වෙන්නේ නැහැ. ඒ හින්දා ඉස්සෙල්ලා මේ රළු මට්ටමෙන් පටන් ගන්නවා. ඒ වගේ පටිච්චසමුප්පාදයට මේ නාම රූප දෙකටත් පටිච්චසමුප්පාදයක් තියෙනවා. අර වගේ එක්ෂණික ආයතනේ බලන්න යනකොටත් පටිච්චසමුප්පාද සිද්ධියක් තියෙනවා. මනෝමය සිද්ධිය බලන්න යනකොට ඕකටත් පටිච්චසමුප්පාද සිද්ධියක් තියෙනවා. පටිච්චසමුප්පාදයේ ඒ දැන් නාම රූප වෙනකොට අවිද්‍යා සංකාර විඥාන ඊට හැරෙන්නේ නැහැ. නේද? එතකොට අපි අවුරුද්දක් ගැන කතා කරමු. මාස මාස වලට හිත තිබ්බොත් අවුරුද්ද පුරු. මාසය ගැන කතා කරනවා සුමානකට සුමානකට හිත තිබ්බොත් මාසෙ පුරු. සුමාන සුමාන ගැන කතා කරමු දවසකට දවසකට හිත තිබ්බොත් අපි අද දවස ගෙවුණා ඉවරයි. අද දවස ගෙවුණා ඉවරයි. ආයෙ සතක්. දවස දවස කතා කරනවා පැයකට පැයකට හිත තිබ්බොත් දවස පුරු. පැයක් කතා කරනවා අපි විනාඩි වලට හිත තිබුත් පැය බොරු. විනාඩියට කතා කරන තත්පරයකට හිත තිබුත් විනාඩිය බොරු. ඔහොම ගිහිල්ලා මේ වගේ එක්ෂණික අවස්ථාවක් තමයි ජීවිතයේ සමහර විට. මේ වගේ මැරිච්ච දේවල් රාශියක් එකට එකතු කරලා මනෝමින් හදාගත්ත එකක් තුල අපි ඉන්නේ. එතකොට එහි බඳු පැවැත්මකටත් මේ හැදිච්ච පරිදි සම්පන්න බවක් තියෙනවා. මාස වලටත් හේතුව කියන්න පුළුවන් කමක් තියෙනවා. දවස් වලටත් හේතුව කියන්න පුළුවන් කමක් තියෙනවා. පැය වලටත් තියෙනවා. වගේ සිද්ධියක් තියෙනවා. කාලය කියන එක අපි හදාගත්ත එක. කාලය කියන එක මේ දහම කාලේ මුක්තයි. මේ කාලේ මත තමයි අපිට කෙලස් ටික තියෙන්නේ. කාලය හා බැඳිච්ච එක තමයි. එතකොට කාලය කියන ටික හරහා එකතු වෙලා තියෙන මානසික මට්ටම එක්ක තියෙන කෙලස් ටිකෙන් තමයි අපිට දුක එන්නේ. අපේ මනස කාලයෙන් මිදුණු තැනකට එනවා. නිකන් අපි හිතන්නේ දැන් මේ පිටුතුන්ගේ නෑදෑයෝ ඉන්නවා නේද ලංකාවේ? ඉන්නවා. ඔයගොල්ලෝ පිළිගන්නවද ලංකාවට සාපේක්ෂව අපි මැරිච්ච අය? අපිට සාපේක්ෂව ලංකාවේ නූපන්න අය. එතකොට කාලය කියන එක බොරුවක් කියන්නේ ඒකයි. අපි කියමු 2014 අප්‍රේල් මාසේ 17 වෙනිදා උදේ 10 වෙනකොට කෙනාගේ ජීවිතයට මොකක් වෙලා තියෙනවද කියලා ලංකාවේ ආගේ අපිට කිව්ව හැකි තමයි. තාම ඒගොල්ලෝ ඉපදිලා නැහැ මට්ටමනේ. අපිට සාපේක්ෂව අනාගතේ නේද ඒගොල්ලෝ ඉන්නේ. 2014 අප්‍රේල් මාසේ 17 වෙනිදා උදේ 10 ගන්න වෙනකොට ඒ ඇයිත මොනව වෙයිද කියලා එක තාම දන්නේ නැහැ ඒගොල්ලෝ. නමුත් අපිට ඒ වෙලාව වෙනකොට මොනවද වෙන්නේ කියන ටික වෙලා දැන්. ඒගොල්ලන්ට සාපේක්ෂව අපි අතීතේ ඉන්නේ. එතකොට ඒගොල්ලෝ අපිට සාපේක්ෂව අනාගතේ ඉන්නේ කාලයෙන් බැලුවොත්. නේද? දැන් දුරකථනකින් කතා කරලා අම්මා කොහොමද සැපසනීප කියලා අපි දැන් තියෙන ටිකක් අහන මේ දැන් වර්තමානයේ ඇත්තකටම ඔච්චර තමයි ඇත්ත. කාලය කියන එක බොරු. එහෙම නැත්තම් මොකද මේ නූපන්න කෙනෙකුට මැරිච්ච කෙනෙකුට කතා කරන්නේ හැදේ? මම කියන එක තේරෙනවද? කාලය කියන එකෙන් ගැලුවම නැත්තම් දැන් අපි හිතාගෙන ඉන්නේ ඒ කියන්නේ අපිට දැන් ඒක පායද මේ දවස් උදා වෙලා ගොඩක් වෙලා. ඉතින් ඒ නිසා කාලය කියන එක බොරුව. බොරුවක් කියන්නේ හදාගත්ත එකද එක්තරා ප්‍රඥාක්තිය. එතකොට දැන් අපි කතා කරලා කතා කරනකොට කොහොමද මේ වෙලාවේ මොකද කර කර ඉන්න ඕන දැන් නියම ඇත්ත උතන. එතෙන්ට ඇත්තට කාලේ නැහැ අපි හෙවොත් දැන් ওই වෙලාව කීද දැන් මේ වෙලාව කී මෙහෙමයි මෙහෙමයි කියනවා. වෙලාව කියනක ඒ තැනට වෙලාවට අනුව පනවගත්ත එක. හැබැයි ওই මත තමයි රැය තියෙනවා, දවල් තියෙනවා, තැප්ප තියෙනවා, දුක් තියෙනවා ඔක්කොම ලෝකෙ බෙදලා තියෙනවා ওই මත. නමුත් ඒක ඔක්කොම අතහැරෙනවා. ඉතින් ඒ නිසා මේ ඔය කාලේ කියන එක මිදෙන්න වත්තමට අපේ මනස යන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්. ඒ නිසා මේ ටික අපි කරන් කොහොම භවනා කරන්න අපි දවල්ට ටික කතා කරමු. තේරෙන්න එහෙනම් පුළුවන් තරම් ඊට පස්සේ ඕන එකක් කරලා බලන්න. ඇත්තටම භවනාව කියලා මිහිරි වෙන්න පහරි නැවුම් බව ඔයගොල්ලෝ ලෝකේ හරිය ආස්වාදයෙන් විඳින්න පුළුවන්. බය නැතුව අත්පහේ දිගහැරලා කුරුල්ලෙක් වගේ නිදහසේ යන්න ඇවිදින්න බලන්න. ඒ කියන්නේ කිසිවකට සීමා නොකරලද මනසේ රවුම ගිහිල්ලා ඉන්න පුළුවන්. සති නිමිති හිත තියාගෙන භවනාව කියලා එකකට කොටු වෙන්න එපා. කිසිම දෙයකට පොදු නොවුන් සීමා නොකරලද මනසේ රවුම ගිහිල්ලා ඉන්න කොහොමද කියලා. සති නිමිති හිත තියාගත්තාම ඒක බොහොම පහසුයි. ඉබේම වෙනවා සති නිමිති. එතකොට ඔයගලන්ට තේරෙන මේ සති නිමිති කියන්නේ මට මනස මෙහෙම හැදෙන්න ක්‍රමයක්. කියන තැනකින් ගිහිල්ලා ඉන්න මේ භවනා කර කර යන්නේ ඔබට. එතකොට දන්නවා මේ ගතිය අතහැරලා එතකොට ඔයගලන්ට ගස් කොළන් දිහා වටපිටා දිහා බලන්න බෑ. හොඳ සැපයක් විඳින්න පුළුවන්. එතකොට නමුත් ඒක කෙලෙස් වශයෙන් මිශ්‍ර වෙලා අල්ලගෙන විඳින එකක් නෙමෙයි. ඔන්න මේ භවනා එහෙම ටිකක් භවනා කරලා ඉන්න වටපිටාවේ ඕලුවට මොකක් හරි දාගෙන ගිහිල්ලා හරි පහසු ඔයගලන්ට ලොකු අත්දැකීමක් වෙයි. ඒක හවසට එහෙම ඇවිදින්න යනකොට අර එහෙම උද්දට භවනා කරන වෙලාව. ඇඟට ව්‍යායාමකුත් වෙනවා, භවනාවකුත් වෙනවා. සීමා නොකරන ලද මනසකින් ඉන්න හැම වෙලෙම උත්සාහවත් වෙන්න. එතකොට ඔයගලන්ට දැනෙන්න ඕනේ. ශබ්ද ඇහෙයි, රූප පෙනෙයි, ගඳ සුවඳ දැනෙයි. බාහිරෙන් ඇතුළට එයි. ඇතුළ අපි මෙහෙන් ගිහිල්ලා නැහැ යාට. හැබැයි ওই උපායක් ඈ. මොකටද? වැරදි දේ ඇති වෙන්න ඉඩ නොදී නිවැරදි ඇති වෙන්න ඉඩ සකස් කිරීමක් විතරයි වෙන්නේ. කොහොම මනස හුරු පුරුදු කළා නිවැරදි දේත් මෙහෙන් අල්ලලා දෙන්න ඕනේ කියන කාරණාව දැනගෙන තියෙනවා. ඒකටයි අපි එකතරකින්ද නෝනේ හිතන්නේ. ඉස්සෙල්ලා හුරු කරන්නකො වැරදි දේ වළක්වලා නිවැරදි දේට එන මාවත හුරු කරන්නකො රජුරුවන්ට යන්න පාර හදන්න කොහොමද? ඊට පස්සේ රජුරුවන්ට යන්න පුළුවන්. හොඳයි. රජුරුවන් තමයි. ඈ.